තෙරුවන් සරණයි.
හොඳමයි. එහෙමනම් අද දිනත් අපි සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාට ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
දැයි තෙරුවන් සරණයි හැම දිනාටම. මම හිතන්නේ අදත් හැමෝටම අපි ස්වාමීන් වහන්සේගේ හොඳ ධර්ම දේශනාවකට සවන් දෙන්න ලැබෙන්නේ නැති. මට ඉතින් ඒ උදේ සම්බන්ධ වෙන්න අපහසු වුණා හින්දා මම දන්නේ නැහැ මොනවාද අද සාකච්ඡා කළේ කියලා. ඒ වුණාට උන්වහන්සේ නිතරම උතුම් බුද්ධ වචනයම මතු කරන හින්දා අපි හැමෝටම හුඟක් උදව් වෙනවා ඒ සාකච්ඡා. කාට හරි මොනවා හරි අහන්න තියෙනවද අපිට සාකච්ඡා කරන්න? එනවා නෑ ඉදිරිපත් කරන්න. අපි පහුගිය ටිකේ මම හිතන්නේ සාකච්ඡා කර කර හිටියේ නන්දකෝවාද සූත්‍රය. අපිට තවදුරටත් ඒ සම්බන්ධ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. කාට හරි විශේෂ ගැටලුවක් තියෙනවා නම් අහන්න.
සර් සමාවෙන්ද? සර් මාව ඇහෙනවද?
ඇහෙනවා අහන්න.
මේ සර් මේ අර නන්දකෝවාද සූත්‍රයේම අනිච්ඡන් විපරිණාමි අඤ්ඤතාභාවි කියන තැනින් සර් මම මේ ආයෙත් ඒ ප්‍රශ්නේ අහන්නේ. සර් දැන් එතන අඤ්ඤතාභාවි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කුමන අර්ථකින්ද කියන එකෙන් තමයි සර් මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඇස අඤ්ඤතාභාවි කියන එක තනිව යෙදිලා තියෙන සූත්‍රයක් තියෙනවා. දැන් මම සර් මේ අඤ්ඤතාභාවි කියන එක හොයාගෙන යද්දී බුදුහාමුදුරුවෝ කිව්ව ධර්ම විනයට ගලපාන්න ගිහිල්ලා මන්දාගත දෘෂ්ටිය තමයි සර් කියන්නේ. එතකොට සර්ට මේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන මෙන් පාද නමස්කාර පූර්වක ඉල්ලවා සිටිනවා සර්. සර් මෙතන අඤ්ඤතාභාවි කියන එක තනිව යෙදිලා තියෙන සූත්‍රයක් තියෙනවා. ඉත්තභාව අඤ්ඤතාභාව කියන එක එකටම යෙදිලා තියෙන සූත්‍රයක් තියෙනවා. සර් මෙතනදී ඉත්තභාව අඤ්ඤතාභාව කියන එක එකට යෙදුන අර්ථයෙන් නෙමෙයි මේ ඒ අර්ථයෙන් නෙමෙයි අඤ්ඤතාභාවි කියන එක අනිච්ඡන් විපරිණාමි අඤ්ඤතාභාවි කියන එක යෙදිලා තියෙන්නේ වගේ. එහෙම කියන්නේ මොකද කියනවා නම් සර් ඉත්තභාව අඤ්ඤතාභාව කියලා යෙදුන සූත්‍ර හයක් හම්බුණා. ඒ හයේම තියෙන්නේ ඉත්තභාව අඤ්ඤතාභාවන් සංසාරං නාතිවත්තති. එහෙම නැත්තම් කියනවා ඉත්තභාව අඤ්ඤතාභාවන් සත්තානං ආගතින් ගති. එහෙම නැත්තම් කියනවා ඉත්තභාව අඤ්ඤතාභාවන් අවිජ්ජාවේ යේව සාගති. එතකොට සර් මේ ඉත්තභාව අඤ්ඤතාභාව කියන එක එකට යෙදෙන අර්ථය ගන්න වෙන්නේ ඒක පැවැත්ම අනුවම යන වචනයක් යන අර්ථයෙන්. කියන්නේ මම එහෙම නැත්තම් ආත්මභාවය මම කියන මඤ්ඤණාව ඉක්ම වෙලා නැහැ. ඉත්තභාව අඤ්ඤතාභාවන් සංසාරං නාතිවත්තති. පැවැත්ම අනුවම යන වචනයක් වගේ තේරෙන්නේ සර්. එතකොට සර් එහෙම හින්දා මම හෙව්වා අඤ්ඤතාභාවි තනිව යෙදිලා තියෙන සූත්‍ර. එතකොට ဒုတိය දය සප්පාය පටිපදා ဒုတိය එදා ලෝකාවලකුණු සූත්‍ර මේ වගේ සර් කියන්නේ දැන් සප්පාය පටිපදා ဒုတိය එදා ඒක සුට්ටක් කියන්නම් සර්. නැත්තම් අර මං කියන්නේ එක මොකද්ද කියලා අර්ථයෙන් නැති හින්දා ඉද බික්කවේ බික්කු චක්කුඤ්ඤ මාඤ්ඤති චක්කුස්මින්න මාඤ්ඤති චක්කුතෝන මාඤ්ඤති චක්කු මේතින මාඤ්ඤති යන්හි බික්කවේ මාඤ්ඤති යස්මින්ච මාඤ්ඤති සතෝ මාඤ්ඤති යම්මේව මාඤ්ඤති කියලා සතෝ තං හෝති අඤ්ඤතා කියලා කියනවා. එතකොට ලෝකාලවකන සූත්‍රයේ කියනවා ඒ විදිහටම පෙර ටිකක් කියලා යේනෙහි මාඤ්ඤති සතෝ තං හෝති අඤ්ඤතා කියලා. එතකොට මේ යෙදිලා තියෙන සූත්‍ර 90 ගත්තහම අඤ්ඤතා භාවී කියන එක එන්නේ යෙදෙන්නේ අත්තෝ කියන මාන්‍යතාවයට එරෙහිව එසේ නොවන බවට එසේ යෙදීම සුදුසු නොවන බවට වගේ අර්ථකින් තමයි මට තේරෙන්නේ. එතකොට දැන් මේකේ තවදුරටත් සර් මං හොයන් යද්දී ඒ බුදුහාමුදුරුව සර් මේ ඇස රූ සබ්බං කියලා එකට කතා කරද්දි තමයි අනිච්චං දුක්ඛ අනාත්ත එකට යොදන්නේ. සබ්බේ සංඛාරා එක තමයි සබ්බේ සංඛාරා අනිච්ච දුක්ඛ අනාත්ත. මේක සබ්බපරියායෙන් නැතුව සර් වෙනම බෙදලා බෙදලා කතා කරද්දි බුදුහාමුදුරුව යොදලා තියෙන්නේ රූපං භික්ඛවේ අනිච්චං විපරිණාමි අඤ්ඤතාභාවි. චක්කෝ මේ විඥාන ධාතු එහෙම බෙදලා දක්වද්දි බුදුහාමුදුරුව මේ යොදලා තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත නෙමේ අනිච්චං විපරිණාමි අඤ්ඤතාභාවි කියලා. එතකොට සර් මම තව මම කියන්නේ යන එක සාරාංශ කරලා කිව්වොත් සර් දැන් මේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තාති කියන එකේදී සබ්බ අර්ථයෙන් සංඛාර කියන එක සකස් වීම අර්ථයෙන්ම තමයි දුක. සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ සංඛාරා අනිච්චාති වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති සකස්වීම් ආර්ථය එක්ක නිරෝධ ආර්ථයත් එක්කම සකස්වීමම විපරිණාමයක්. ඒ කියන්නේ සංඛාර දුක්ඛය කියන එකත් එක්ක හිතුවොත් සකස්වීමම දුකයි සකස්වීමම විපරිණාමයයි. ඒ විදිහටම සර් අනිත්‍ය එක මතත් පිහිටලා සබ්බේ සංඛාරා දුක්ඛාතිත් කියන එකත් මත පිහිටලානේ සර්. සබ්බේ සංඛාරා අනත්තාති කියලා නෙමේ කියන්නේ ඉහත කී දෙක මත පිහිටලා මේ ධර්මතාවය අනත්තයි කියලානේ. ඒ වගේම තමාස බෙදලා දක්වන පරියායෙත් අනිත්‍ය විපරිණාම අඤ්ඤතාභාවී කියද්දී මේ සකස් වීමම විපරිණාමයක්. එතකොට මේ මම කියන මඤ්ඤණාවෙන් මිදෙන්න එසේ ගැනීම සුදුසු නොවන බවට, ඒ කියන්නේ මඤ්ඤණාවක් අපිට හැමතිස්සෙම එසේ බව අන්සේ බව කිව්වහම දෙයක් වෙන මට්ටමින් නෙමේ සර්. මෙතනදී ඒටත් එහා ගිහිල්ලා වුණ සියුම්ම මට්ටමින් වගේ. දැන් රූපං රූපත්තාය සංඛාරෝ සංඛාරං සංඛාරත්තාය කියන ඒක වචනෙන් කතා කරද්දී අතනදී සංඛාර කියන්නේ බහුවචනේ මේ රූප මට්ටමට බෙදලා දක්වද්දී අනිච්ච විපරිණාම අඤ්ඤතාභාවී කියන්නේ ඒ ඒක වචනාර්ථයෙන් පරියායෙන් කතා කරද්දී එසේ බව අන්සේ බව කියන්නේ දෙයක් නොවන මට්ටමේ ඉක්මවලා සියුම් වන මට්ටමේදීත් අපිට මඤ්ඤණාව කියදෙනවනේ සර්. මම වෙමි මම කියන මඤ්ඤණාවෙන් මිදෙන්න ඊට එරෙහිව අන්සේ මෙසේ කියන එක ගැනීම සුදුසු නොවන බව වගේ අදහසක් වගේ කියලා තේරෙනවා. දැන් මම මේක කල්පනා කරන්න ගිහිල්ලා දාගත්ත දෘෂ්ටිය තමයි සර් කිව්වේ. මේ සර්ට පුළුවන් නම් මගේ වැරද්ද සර්ට පේනවා ඇති කියලා මං හිතනවා. මේ මට මේක තවදුරටත් විමසගෙන යන්න සර් මට උදව් කරන සේක්වා පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
හොඳයි, මේ ලොකු විමසීමක් කරලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් දහම හොයන්න හිතෙන ගතියම හරි වටිනවා. ඒවයිදී දැන් අපිට සූත්‍ර ගොඩක් කිව්වහම හරි අමාරුයි. ඒවා කොහොම එක කියන්න අපි ඒවා කියන්නේ බොහොම පරිස්සමින් තමයි බුද්ධ දේශනාව විමසන්න ඕන. ඒකෙන් මං කියන්නේ ඒ ගොඩක් බලන්න එපා කියන එක නෙමෙයි. මේ එක එකක් ගත්තොත් ගාක් ගැඹුරට විමසන්න ඕන. ඒ විමසන එකට කියන්නේ විචක්ෂණය කියලා. විචක්ෂණ භාවය. ඉතින් විචක්ෂණ භාවිත ඉන්නේ අර සුතා දතා වචසා පරිචිතා මනසා උපෙක්ඛිතා. ඒවත් එක්ක තමයි විචක්ෂණය කියන එක යෙදෙන්නේ. මොකද මේ විචක්ෂණයට අවශ්‍යතාවයක්වත් ගොඩක් වෙලාවට ඉන්නේ නැහැ. මම කියන්නේ දහම හොයන්නේ නැති අය ගැන නෙමෙයි, දහම ගැඹුරට හොයන අයටයි මේ කතා කරන්නේ. ඒගොල්ලොත් හිතනවා අපි දැන් තමන් ගැනම හිතලා බලන්න පුළුවන්. දැන් අද අපි දැන් මේ නන්දකෝවාද සූත්‍රය කතා කරලා අතත් කියනවා මේ නන්දකෝවාද සූත්‍රය මේක දැන් ඕක දන්නවනි මම කියලා හිතෙනවා. නොය දන්නවනි ඕක අපි කතා කළානි මම දන්නවනි ඕක මොකද්ද ඉතින් තව කතා කරන්න ඕන. අන්න එහෙම හිතෙනවා කියන්නේ ඒ විචක්ෂණ භාවිත යන්නේ නැහැ. ඒ කියන්නේ ඔය බුදුහාඳුරෝ කියපු එක මම දන්නවා කියන තැනට යනවා. ඔන්න ඕක අපි නොදැනුවත්වම වෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ ඔය සූත්‍රයේ තව එකක් කිය කියා ඉතින් එක එක වෙනසන යනවා. මේ එතන මම ආයෙ මතක් කරනවා මේ සූත්‍ර තව තව සූත්‍ර බලන්න එපා කියන එක නෙවෙයි. හැබැයි අපිට තේරෙන්නේ නැහැ අපි එකක්වත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන පැත්තට අර්ථය මතු කරගන්න තරම් මට්ටමක විමසුවද. කියන්නේ අත්සං උපපරික්කෙය කියන තැනට ආවද? ඒ එහෙම වුණ නැහැ කියන්නේ අපේ අර ditthiya suppati viddha උනේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටිය නිවැරදි උනේ නැහැ. බුදුහාමුදුරුවෝ එක්ක අනුගත වෙන්න මේ බුදු කෙනෙක් කියන පෙන්නන අර්ථය පැත්ත මතු කරගන්න දක්ෂ උනේ නැහැ. ඒක බලාගන්න එක විදිහක් තමයි. ඕක මන් දන්නවා අපි ඕක කතා කළා මේ යෝබන ඇහුවා ආයෙ අහන්න දෙන්නේ කියන තැන. ඉතින් මේකේ එන්න ඕන දැක් මට නම් මේක දැන් අද බලනකොට මේක මේ අලුත් සූත්‍රයක් අලුත් දේශනාවක්. මොකද බුදු කෙනෙක් පෙන්වන්නේ අපි නොදන්න දෙයක්. ඒ අර්ථය මතු වුණා නම් ආයි හොයන්න දෙයක්වත් නැහැ. තන තන සාකච්ඡා කරන්න දෙයක් නැහැ. කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ මාර්ගයේ වැඩෙනවා. එහෙම වෙලා නැත්තම් අර අඩුපාඩුව තියෙනවා. ඉතින් මේ විපරිණාම ධම්මං අඤ්ඤතාභාවං. එතකොට එතෙන්දී අපි මතක් කළා අර ඉත්ත බව අඤ්ඤතා බව කියලා යෙදෙන තැනක් තියනවා කියලා. ඒක එන්නේ අර නාම රූපේ බැසගෙන ඒකමයි සත්‍ය කියලා හිතන නිමිත්තන් නාම රූපස්මෙන් ඉදන් සච්ඡන්ති මඤ්ඤති වෙන ඒකෙදි තමයි ඒක තව පැත්තකින් පෙන්නවා ඉත්ත බව අඤ්ඤතා බව කියන පැත්ත. ඉතින් මේ හැම කරුණම හොයද්දි බලන්න දෙයක් හම්බ වුණාද? මට දෙයක් හම්බ වුණාද? මේක හරි කියලා හම්බ වුණාද? ඒ ලැබුණා නම් අර්ථය මතු වෙන්නේ නැහැ. අත්ත උපපරික්කති කියන තැනට ගියේ නැහැ. ඇයි? දැනගත්තා යමක්. අපි ඔය වචන කියනකොට නිකන් මේ සමහරුන්ට නම් තේරෙන්නේ නැති වෙටි මේ මොනවා කතා කරනවද කියලා වචන ගොඩක්. එතකොට මේ වචන කියද්දි අපිට හිතෙනවා මේ මොනවා හරි දෙයක් ගැන. විපරිණාමය ගැන ඔය කියන්නේ. විපරිණාමයේ ඉතින් ඒ කියන්නේ මං ගැන නෙමෙයි අර එළියේ තියෙන තව තියරි එකක් තව මොකක් හරි දෙයක් ආ විපරිණාමය කියලා දෙයක් තියෙනවා. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. අඤ්ඤතාභාවය කියලා දෙයක් තියෙනවා. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට එතෙන්දී අනිත්‍යත්වයට බලන්න. දෙයක් කියනකොටම කවුද ඕක හොයන්නේ? කවුද ඕක දැනගන්නේ? මේක හරි කියලා හම්බ වෙන්නේ කාටද? මේ ධහම දැනගත්තේ කවුද? ඒක යෙදෙනවා නම් අර්ථය මතුුනේ නැහැ. බුදු කෙනෙක් දෙන්නන අර්ථය මතුුනේ නැහැ. මොකද ඒ සක්කාය දිට්ඨිය කියන්නේ මට දෙයක් හම්බ වුණා. මම දෙයක් දැනගත්තා. ඔබ තව කාට හරි කියා දෙන්න පුළුවන්. මේ මතක තියා ගන්න පුළුවන්. මට දැනුමක් හම්බ වුණා. අපි ඉතින් මොකද දැනුම කියන්නේ නැතුව නෑ ඕක වගේ අත්දැකීම කියලා කියන්නත් පුළුවන්. ඉතින් අත්දැකීම වුණත් මමනි මගේ. ඒතකොට ඒ මට්ටමෙන් නම් හම්බ වුණේ අර්ථේ මතුන්නේ අත්තා උපපරික්කති කියන එකට වැටුනේ නෑ. ධහම එක්ක අනුගත වුණේ නෑ. මේක මම ඕකට නෙමෙයි කියන්නේ මේ පොදුවේ මේ සූත්‍රයක් බලනකොට. ඒතර යම් පන අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කියනකොට අපිට සිහි වෙනවනා ඒ යමක් ගැන කියන්නේ ඒක අනිත්‍යයි ඒක දුකයි ඒක විපරිණාම ධම්ම. මේ දෙකට දාලා හිතන තාක්කල් මේ අර්ථේ මතුවෙන්නේ නැහැ. ඒකයි මේ බුදු කෙනෙක් පෙන්නන ධහම හරිම සියුම් හරිම ගැඹුරුයි දුද්දස්සී දකින්න අමාරු දුෂ්කරයි. අපිට හිතනවා වැටහුණා කියලා හැබැයි ඒ පැත්ත පලාතකටවත් ගිහින්නේ නැහැ. අර ලෝකෙට අයිති අර්ථයක්මයි ගන්න හදන්නේ රචනවල තේරුම. ඉතින් මේ කියාගෙන යද්දී අර රූපයක් ගැන කියනවනේ නේ ඊළඟට සබ්බං කියලා කතාවක් කිව්වා. සබ්බද සබ්බ නෙවෙයිද මේ කියන කතාවක් ආවා. ඊළඟට අර ගත්තු හැම සූත්‍රෙම මොනවටද ගියේ? මඤ්ඤණාව තියනවා නම් අඤ්ඤතාභාවය කියන තැන සඳහන් වුණානේ. ඒවා මම වැරදි නෑ නිවැරදි කරන්න මොකද මේ මතකෙන් කියන එකට මම කැමතිත් නැහැ. ඒ සූත්‍රය අරගෙන මම කියන්න ඕන. ඒකට මේ මඤ්ඤති එක්ක අඤ්ඤතා මේවයිදී මේ තේරුම් ගන්න මේ එක වචනයක හරි බුදුරජාණන් වහන්සේ පෙන්වන අර්ථය දැක්කනම් දපන අනිච්චං කියන එක අර්ථය දැක්කනම් අර්ථයක් හම්බ වෙන්නත් බැහැ. ඒක මේක හරි කියලා හම්බ වෙන්න බැහැ. හම්බ වුණා නම් අර්ථය දැක්කනේ. මම හම්බ වුණා දේ තියෙනවා මමත් ඉන්නවා. කාටද හම්බ වුනේ? කවුද දැනගත්තේ? නේද? අර්ථය මතුණා නම් එතරවීමමයි. ඒ කියන්නේ මේක මේකයි කියලා පෙන්වන්න පුළුවන් වුණා නම් අර ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථයට ගියේ නැහැ. ඒ අර්ථයට ගියා කියන්නේ මේක ඒක විචක්ෂණේ නවතිනවා නෙවෙයි. ඒ කියන්නේ ඔහොම දෙයක් නැහැ කියන දෘෂ්ටියට යනවා නෙවෙයි. ඒ බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථෙත් එක්ක ඈතර වීම වෙන්න ඕන. ඈතර වීම කියනකොට ඒ මම කියන එකක් යෙදෙන්න විදිහක් නැහැ. ඒ සක්කාය දිට්ඨිය කියන එක ගෑවෙන්නවත් බැහැ. ඒකට යම් දෙයක් තියෙනවා යම් දෙයක් නැහැ. ඒ කතාව නෙවි. අර්ථයක් තියෙනවා අර්ථයක් නැහැ. ඒ කතාව නිවි. මේ ඉතර වෙන පැත්ත ඒ කියන්නේ අනිච්ච කියන එකේ අර්ථය මතුණා නම් එතර වීම වෙන්න ඕන. දුක්ඛං කියන එකේ අර්ථය මතුණා නම් එතර වීම වෙන්න ඕන. විපරිණාම කියන එකේ අර්ථය මතුණා නම් එතර වීම. අඤ්ඤතාභාවී කියන එකේ අර්ථය මතුණා නම් එතර වීම. අර්ථය කියන්නේ මේ වචනාර්ථේ නෙමෙයි වචන. ඒක පැහැදිලි යති දැන් අපිට වචනාර්ථ තියෙනවානේ. භාෂාවේ කියපු ගමන් ඔබට අර්ථ තියෙනවානේ. ඒ අර්ථෙ නෙමෙයි. බුදු කෙනෙක් මතු කරන අර්ථය අර්ථං උපපරික්කති. ඒ අර්ථය විමසනවා, විචක්ෂණය කරනවා. විචක්ෂණය කරනවා කියන්නේ මම හොයනවා නෙවෙයි. ඒක එක අනුගත වෙනවා. අනුගත වෙනවා කියන්නේ ප්‍රතිපදාව. දැන් ගොඩක් අය අහනවානේ මොකද්ද ප්‍රතිපදාව? මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. එයා අර්ථය අත්තාවක පරික්ෂිත වෙනකොට. එතකන් අපි හොයනවා. ඔය හරි යෝග කිව්වා. ඔක මට තේරෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? ඔය ප්‍රශ්නේ තියෙන්නේම අර ධම එක්ක අනුගත වුණේ නැහැ. ඒ කියන්නේ මේ අර්ථය වැටහෙන්නේ නැහැ. මොකද්ද මේ බුදු කෙනෙක් වෙන්නා? එයාට මාර්ගය හොයන්න ඕන. මාර්ගය එක්ක අනුගත වෙන්නේ නැහැ. විචක්ෂණේ පරික්ෂිත වෙනත ඉන්නේ නැහැ. මේ අඤ්ඤතාභාවය කියන්නේ මේකයි කියලා හම්බ වුණා නම් ඒ ආපහු මාර්ගය එක්ක අනුගත වුණේ නැහැ. හම්බ වුණේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහොම එකක් නැද්ද? නැතුව නෙවෙයි. මේ චක්ෂණේමයි අවශ්‍ය වෙන්නේ. චක්ෂණේ එතකොට දහම තව තව ඉන්නසන්න, තව තව අහන්න, දහම අහන්න. ඉමසන්න විචක්ෂණ. එතකොට තමයි ආයේ මේක කියනකොට ආපහු මේ බුද්ධ දේශනාව. අන්දන්න දෙයක් නෙමෙයි මේ, අලුත් දෙයක්. එතකොට ඒක හොයන්න ඕනකම තියෙනවා. මේ විමසීමේ ගතිය තියෙනවා. දැන් අපිට වෙන්නේ ඉතින් අනිච්ඡං කියන එක කොච්චර දන්නවද? මොකටද ඕක ගැන කතා කරන්නේ? මේ සූත්‍රෙම කියන්නේ යම් පණ නිච්චන් දුක්ඛං විපරිණාම ධම්ම. ඔබ දැන් කොච්චර කතා කරලා තියෙනවද දන්නවද? දන්නවනම් දැකලා හරි මේක එක්ක අනුගත වෙලා නම් ඉතින් සෝවන් වෙලා මාර්ගයේ අහුවෙලා කිසිම රැකයක් නැහැ. මොකටද තව ඒවයින් හොයන්නේ? තව ඒවයින් හොයන්න තියෙනවා නම් තම මාර්ගයේ බැහැලා නැත්තම්, අනුගත වෙලා නැත්තම් මේක තේරිලත් නැහැ. ඉතින් විචක්ෂණය මතු වෙනවා නම් අර සුතාදතා වචසා පරිචිතා කියන තැන මේ ටික බලනකොට, සූත්‍රය බලනකොට එන්නේ. ඇහුවා දැනගත්තා, ඒක වචනෙන් විමසන ගතිය තියෙනවා. ඒ ටික ඔක්කොම කරන්නේ මම. අච්චසා පරිචිත. මනසා උපෙක්කිත වෙනකම්. එතනින් එහාට තමයි අර මම කියන එක යෙදෙන්නේ නැතුව ඒ අනුගත වෙන්නේ. බුද්ධ දේශනාවට අනුගත වෙන පැත්ත. එතකොට ඒ ditthiya suppati viddha එක අත්තා උපපරික්කති කියන පැත්තට ජොමු වෙන්නේ. ඒක මේ වචනෙන් දෙන අර්ථයක් නම් නෙවෙයි. දෙන්නත් බෑ. දෙන්න පුළුවන් වුණා නම් එතෙන්ට ගිහින්නෙත් නැහැ. ඉතින් අනේ ඒ වගේ දෙයක් නේ. දැන් අපි අඤ්ඤතාභාවී කියන එක හොයාගෙන ගියාට ඒක විචක්ෂණේට යොමු වෙන එක හොඳයි. අපි මේ හොයන්නේ මෙන්න මේක කොහොම හරි තේරුම් ගන්න ඕන මේ දේ. අඤ්ඤතාභාවි කියන්නේ මොකද්ද? එහෙම හොයන තාක්කල් හොයන දේ හොයන මමයි ඉන්නවා. අනේ ඒ දෙක යෙදෙන්නේ නැති විදිහේ විචක්ෂණයකට එනකොට අනුගත වෙනවා. ඒ ඉතින් වචන එක එක වෙන් කියන්න පුළුවන් කිව්වට ඒක තේරුමක් නැහැ අර ශ්‍රද්ධාව. කියනේවා ඒ කියන්නේ අපි අපිට ගලපපු එකෙන් අයින් වෙනවා. අපිට ගලපපු මට්ටම. කියන්නේ මගේ තර්කයට අපි ගලපනවනේ මට වැටහෙන විදිය. අන්න ඒ ගතිය ඉක්මවා යනවා. තව විදිහට කිව්වොත් මා ආකාර පරිවිතක්ෂේහි කියන්නේ මා දිට්ඨි නිච්ඡානස්සන්තේහි. ඒකට අපි හිතන විදිය අපි ඉන්න දෘෂ්ටි වලට ගලපන එකෙන් ඉක්මවා යනවා. අපි හිතන විදිය ඉක්මවා යනවා. අපි අහලා තියෙන ආකාරي ඉක්මවා යනවා. වැඩේ තියෙන්නේ ඉතින් අපි අහලා තියෙන ආකාර දාගන්න එක තමයි අපේ පුරුද්ද. ඒක ඉක්මවා යන පැත්තේදී තමයි මේකත් එක්ක අනුගත වෙන්නේ. ඉතාර මඤ්ඤණා කියන එකේදීම ඔය අන්තිමට කියපු සූත්‍රවල තියෙනවානේ. මඤ්ඤණාව එක්ක අඤ්ඤතාභාවය. මඤ්ඤණා කියනකොට මේ ලෝකය දුක ඒ පැත්ත. ඒක මඤ්ඤණාව නොයදෙන පැත්ත තමයි අර නිරෝධය පැත්ත. කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති පැත්තයි ඉමස්මින් අසති ඉදං නහෝති පැත්තයි. මොකනේ පටිච්ච සමුප්පන්න බව. ඒකත් එක්ක ගැළපිලා එනවා ඊළඟට. ඒකත් අදාළ නැහැ කියන පැත්තක්. ඒ කියන්නේ දැන් මඤ්ඤණාව එක එක කතා කරන්න පුළුවන්. අඤ්ඤතාවයි. මඤ්ඤණාව යෙදුන්නේ නැත්තම් නෑ මඤ්ඤතින. මොකද්ද ඒකට වෙන්නේ? කතා කරන්න පුළුවන්ද? යෙදෙනවද? ඉක්මවනව නේද? ඒකයි ඉක්මවන දර්ශනයක් මේ හැමතැනින්ම මතු කරන්නේ ඉක්මවන දර්ශනය. අපිට වෙලා තියෙන මේකට අර්ථයක් හම්බ වෙනවා. යම් පණනෙච්ච. ඉතින් එතෙන්දී අර දෙයක් සබ්බං කියනකොට සියල්ල ඒක එකක් කිව්වද ගොඩක් කිව්වද මොකක් මොන වචනේ කිව්වත් දෙයක් නැත්තම් දේවල් කියන තැනට එනවනම් අපහු ඒ මඤ්ඤණාවෙම තමයි ඉන්නේ. ඒක එතකොට රූපයක් කියන දෙයක් පෙට්ටට වඩා රූපය කියන ස්වභාවයට මේ යන්නේ. එතකොට මේකෙදි සංකින් මඤ්ඤස බගිනේ චක්කුම් කියනකොට දැන් අපිට අදහසක් එනවනේ චක්කුම්. ඒ දකින්න පුළුවන් ස්වභාවය. මුලින් ඇහැ කියලා එනවා, පස්සේ ඇහෙනේ දකින්න පුළුවන් ස්වභාවය, දැකීමේ හැකියාව. ඒ මොකක් හරි ඔහොමම ගතියකට එනවා. එතකොට ඒ ස්වභාවය නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡං බන්ති. දෙමෙම නෙමේ. දැන් අපි හිතන්නේ ඔය ඇහැ චක්කු කියන එක ගැනයි මේ කතා කරන්නේ කියලා. එහෙනම් මෙතන මතු කරන්නේ මෙන්න මේ අනිච්ච කියන ස්වභාවය. ඇයි එහෙම කියන්නේ? ඊළඟට යන්නේ චක්කුන් ගැන නෙමෙයි. යම්පන අනිච්චං. යම අනිත්‍ය කියන ස්වභාවය. දැන් අනිත්‍ය කියන එක අනිච්ච හරි නිච්ච කියන එක හරි මොකද්ද කියලා අහුවොත් කියන්න පුළුවන්ද? again දෙයක් නැතුව කියන්න පුළුවන්ද? තව ස්වභාවයක් නැතුව මේ අනිච්ච කියන එක කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඒ කියන්න ගියාම තමයි මොකක් හරි දාලා දැන් චක්කුම් කියන එක මත අනිච්ච කියන්න වෙන්නේ. ඒ අනිච්ච කියන්නේ මොකද්ද කියලා අහුවට ඒක හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අනිච්ච කියන්නේ මොකද්ද කියලා දෙයක් කරගෙන ඒක හොයන්න යනවා. ඒ හොයන්න යන තාක්කල් මේ මේ මේක මේ මේකත් එක්ක අනුගත වෙන්නේ නැහැ. මේක හොයනකොට විචක්ෂණේ කරනකොට පේනවා මේ අනිච්ච අනිච්ච කියලා ඒක හම්බ වෙන්නේ නැහැ. හොයන්න ගියා. අනිච්ච. හැබැයි කියන්නේ අනිච්ච කියලා එකක් නැහැ. නැතු නෙවෙයි. ඒ හම්බ වෙද්දිත් නැහැ. ඔන්න ඔතන තමයි මේ විචක්ෂණේ කරේකට අනුගත වෙන්නේ. ඒ කියන්නේ මේ මාර්ගය කියන්නේ ඒකේ යපි වචන ටික තියරි එක කතා කරන දැනුමින් එහාට ප්‍රායෝගික වෙන්නේ. ඒ ප්‍රායෝගික වීම එක තමයි ඔන්න අනුගත වෙනවා කියන්නේ දහම්. ඒ හම්බ වෙනවා නම් මට හම්බ වෙලා නේ හම්බ වුණා නේද සක්කාය දිට්ඨියනේ. අනිච්ච කියන්නේ මේකයි කියලා කියන්න පුළුවන් වුණා නේද සක්කාය දිට්ඨිය. හරි. හම්බ වුණ දෙයක්ත් තියෙන හම්බ වුණ කෙනෙක් තියෙනවා. ඉතින් මේ බුදු කෙනෙක් වෙන්න අනේ ඊතර වෙන පැත්තනේ සක්කාය දිට්ඨියේ ගිය දෙනවා නේද ඊතර වෙනවා. නැහැ. ඒ වගේ තමයි මේ දුක්ඛං කියන එක. දැන් අනිච්ච දුක්ඛං කියන ඒවා කතා කරන්න පුළුවන්. යම් පන අනිච්ච දුක්ඛං ආ. ඒ අර්ථයක යෙදෙනකොට දුක්ඛං වා සුඛං වා සිදුක්ඛං බන්ති. දැන් මේ ඇහැ ගැනද කතා කරන්නේ? චක්ඛු කියන එක. නෑ දැන් මේ අනිච්චකේ අත්තා උපපරික්කති එක්ක යනවා. එතකොට මේ පොදුවේ නේද ඊළඟට පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. දැන් මෙහෙම දේවල් නැද්ද? නැහැ නෙවෙයි. නැත්තම් කතා කරන්න බැහැ. හැබැයි මේක මේකයි කියලා පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න පුළුවන් වුණා නම් සක්කාය දිට්ඨිය. එතකොට ඊ හොයන තැන. එතකොට ඒකේ දැන් මෙන්න මේ සමනුපස්සිතුම් සමනුපස්සතුම් කියන එකේ තමයි ඒ තමම ඒසමස්මි ඒසෝමේ අත්තාසි. ඒක සුදුසුද? නොහේ සංබන්ති. එතකොට උත මේ ප්‍රායෝගික අපිට ප්‍රායෝගික ඒවට දානවා චක්කුම් සෝතං. ඒ ප්‍රායෝගික කියන්නේ ඒකේ යෙදෙන එක පොරේ නිකන් පාඩම් කරගත්ත තේරුව නෙමෙයි ඒකට ප්‍රායෝගිකකම. ඒතරට මේවා මෙහෙම සමනපස්සතු වෙන එකක් ඒකේ එහෙම ඒ සුදුසු නෑ. හයි. එහෙම දෙයක් හම්බ වෙනවද? නෑ. ඉතින් සමනපස්සතු කියන්නේ ඒක සිතීමක් නේ සිතුවා කියනකොට අන්න ආයේ කවුද මොකද්ද ඔය දැන් මනෝ විඥානේනේ මනසට මනසේ කරපු මානසිකාරයනි සිතීමක් නේ සිතීමක් කියන එක මේ මාර්ගය නෙවෙයි අපි දන්නේම නැතුව අපි සිතීමකට ගිහිල්ලා ඒකේ අර්ථ දාගන්න හදනවා ඒත් ඒ සිතීම නෙවෙයි මේ කියන්නේ සිතීම කියනකොට ආයතනයක් මන ආයතන. සිතීමක් වුණා නම් මන ධම්ම මනෝ විඥානමනේ ආය විඥානයකටනේ. ඒත් ඒ සිතීම පැත්ත නෙමෙයි මේක දැකීම කියන්නේ. අර පස්සං කියන එක. එතකොට අර මනසේ මෙනෙහි කරන මනසානුපේක්ඛිතා කියන මට්ටමයි මවාගේ හිල්ල. අර්ථය අත්තම් පරික්කතිය. ඉතින් මේවා වචනෙන් කියන්න බැරි හින්දාමයි මේක මේ තේරුම් ගන්න අපහසු. එන්නට මේ විමසීම දැන් මේ දහම ආයේ දහමට සවන් දෙන්න ඕනේ. සාන්දීම තමයි මේක දැන් මේ සූත්‍රයක් බලන එක ආයි බලනවා. ඒ බලනකොට ආයි මේකේ අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි දැකපු එක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථය. ඒක එක්ක අනුගත වීමක් වෙන්නේ. ඒකට මේ එකම උනත් ආයයි බලන. මොකද මේක දැනගත්තා නම් ඉතින් ග්‍රහත් වෙන්නේ ඒකයි. අවිද්‍යාව දුරු වෙන්නේ ඒකයි. ඒ මට්ටමට නොගියත් මේ සෝවන් වෙන්නේ ඒකයි. සෝවන් වෙනවා කියලා හිතාගත්ත එක වෙනම කතාවක්. දැන් සක්කාය දිට්ඨිය නැහැ කියලා. එනකට සක්කාය දිට්ඨිය හම්බ වෙන්න නම් මේ අනුගත වෙන්න ඕන. මේවත් එක්ක අර අපි මේ මොකද්ද කියලා හොයර ගතිය නිමෙයි මේක බුද්ධ දේශනාව. ඒක එක්ක අනුගත වෙන්න ඕන. ඒක බලෙන් කරන්න පුළුවන් හිතන් නෙවෙයි ඉතින් මේ කිව්වට. ඒ ඊළඟට අහනවා කොහොමද අනුගත වෙන්නේ? ඒක ඉතින් තමන්ගේ පැත්තෙන් වැඩෙන්න ඕන දෙයක්. මේක මේවා විචක්ෂණෙත් එක්ක. ඒකයි මේ විචක්ෂණයට එන්න කියන විමසන්. තෙරුවන් සරණයි.
කොහොම වුණත් තමන් ඉන්න දෘෂ්ටියට දාගන්න එකමයි අපි කරන්නේ. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි සර්, මම ඇහෙනවද දැන්? නැහැ.
ඇහෙනවා කියන්න.
දැන් ඔය විදිහට මම දාලා පස්සේ තමයි මම අහන්න හදන්නේ. මේ දැන් ඇහැ කියන එක සර්, දැන් ඇහැ ওই විදිහට එළිය බාහිර රූපයක් බලනකොට මේ බැලීම කියනකොට අර තෙලුයි පානේ තිරේ දැල්ලා වගේ පිච්චීම කියන සිද්ධියද වෙන්න ඕනේ. එතකොට පිච්චීම කියන එකක් නෙවෙන්නේ දැන් අර තිරේ තෙලුයි දැල්ලා පහනයි ඒ ටිකත් අහම අර පිච්චීම වෙන වෙලාව දැන් අර ඇටයක් පැලවෙනකොට අපි දැන් අපි ගත්තොත් ඇටයක් තියෙනවා ගහක් තියෙනවා. එතකොට අර පැලවීම කියන එක අපිට ගන්න පේන්නේ නැහැ, කතා කරන්නත් නැහැ. එතකොට ඒ වගේද බලන්න ඕනේ. එතකොට දැන් විදර්ශනා කරන වෙලාවේ අපි මොකක් හරි විදර්ශනාව කරන වෙලාවේ දැන් ඒක අපි ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිස් කරනකොට අර පිච්චීම වගේ දෙයක්ද අන බලන්න ඕනේ. කියන්නේ ඒක කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ ටිකක් බලන විදිහ එහෙම කියන්න වෙයා තමයි. ඒ කියන්නේ පොඩ්ඩක් කියන්න පුළුවන් අර පිච්චීමේ ක්‍රියාව වගේ වෙනවා. දැන් බලන වෙලාවේ බැලීම ඇසීම වගේ එක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්.
ඔව්, දැන් මේ මුලින් කියන පරියාය නැත්නම් මේ උද්දේශය මේ කෙටියෙන් කියන එක තේරෙන්නේ නැති හින්දා තමයි ඊළඟට ඒ තේරෙන්නේ නැති කෙනාට තමයි උපමාව දෙන්නේ. උපමාව දෙන්නේ මොකටද? අර කරුණ, දහම් කරුණ තේරුම් ගන්න. ඒකේ අර්ථය මතු කරගන්න. එතකොට අර චක්කුං අනිච්චා සෝතං අනිච්චා ඕ කතා ටික කොහොම කියලා තමයි මේ උපමාවට යන්නේ. තේලප්ප දීපස්ස ජායතු, තෙල් පහන ගැන කියනකොට ඒක දැන් ප්‍රායෝගික දෙයක් නේ, සමාජයේ ජීවිතේ හම්බ වෙන දෙයක් නේ. එතකොට ඒ උපමාවෙන් මේ අදහස ඉස්සෙල්ලා කියපු අදහස මතු කරගන්න පුළුවන්ද කියන එකයි දැන් බලන්න ඕන. නැත්නම් උපමාවේ විස්තර හොයන එක නෙමෙයි. උපමාව කියන්නේ ප්‍රායෝගික දෙය කියන්නේ අර කියපු දහම්පරියාය තේරුම් ගන්න සමහර කෙනෙකුට උපමා වෙනුත් පුළුවන්. ඥානවන්තයට උපමා වෙනුත් අදහස වටහා ගන්න පුළුවන්. අදහස වටහා ගන්න පුළුවන් ඈ, උපමාව වටහා ගන්න නෙවෙයි. දැන් අපි ගොඩක් වෙලාවට උපමාව කියපු ගමන් උපමාව ඇනලයිස් කරන්න යනවා. එතන ගන්න අදහස තමයි අර අතන කියපු පරියාය. චක්කුං අනිච්චය, යම්පන අනිච්චං දුක්ඛං. ඊළඟට යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන වුණාය. ඒ පරියාය එහෙම දැක්කනම් ආයේ මේ වගේ සමනුපස්සිතුන් එකක් වෙන්න බෑ. ඒ තමම ඒසෝමස්මි ඒසෝ මේ අත්තාති, මගේ මම මගේ ආත්මය කියලා එහෙම යෙදීමක් යෙදෙන්න බෑ. මොනවා වුණත්ද අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං දං ස්වභාවය ඒක තේරුම් ගත්තා. එතකොට මේ තෙල් පහනේ මොකද්ද මේ අනිච්ච කියන්නේ විපරිණාම ධම්ම කියන එකේදී එතකොට තෙල් අනිච්චයි විපරිණාම ධම්මයි වට්ටිපි අනිච්චා විපරිණාම ධම්ම වැටිය අනිච්ච විපරිණාම ධම්මයි අච්චීපි අනිච්ච විපරිණාම ධම්ම දැල්ල අනිච්ච විපරිණාම ධම්මයි ආභාපි අනිච්ච විපරිණාම ධම්ම ආලෝකේ අනිච්ච විපරිණාම ධම්ම යෝනිකෝ බකිනියෝ එවං වදේ යමුස තේලප්පදී සජයත තේලම්පි අනිච්ච විපරිණාම ධම්ම වට්ටිපි අනිච්ච විපරිණාම ධම්ම අච්චීපි අනිච්ච විපරිණාම ධම්ම තෙලුයි වැටියයි දැල්ලයි අනිච්ච විපරිණාම ධම්ම ඒ වුණාට මේ ආලෝකේ කියන එක ඒක නිච්ච දුව සස්සත අවිපරණාම ධම්ම කියනවා. ඒක සම්මානු කෝසෝ බගිනේ වදමානෝ වදේ කියති. ඒකේ හරි කියම නැද්ද? සම්මානු වදෙයියද්ද? සම්මානු වදමානෝ වදෙයියස්. එතකොට නිකන් අපිට හිතෙනවා ඉතින් ප්‍රායෝගිකව තෙලුත් අනිත්‍යයි යටියත් අනිත්‍යයි දැල්ලත් අනිත්‍යයි. එහෙනම් ඒ නිසා තියෙන මේ ආලෝකේ කොහොමද නිත්‍යයි කියන්නේ කවුරු හරි? නිත්‍යයි දුවයි සස්සතයි අවිපරිණාම ධම්මයි කියන්නේ. ඉතින් අපිට මේ එතන යම් කිසි අදහසක් එනවා. හැබැයි ඒ අදහස අපි බලන්න අර තෙල් කියන දේට දාලාද? වැටිය කියන දේට දාලාද? එහෙම නැත්නම් දැල්ල කියන දේට දාලාද? එතකොට දෙයකට දැම්මනම් එතකොට ආයේ ලෝකෙ මේ අර්ථේ නෙමෙයි එන්නේ. මේ අනිච්ච අනිච්ච කියන අර්ථය අනිච්ච අනිච්ච කියන්නේ මොකද්ද ඇහුවොත් කියන්න පුළුවන්ද? අනිච්ච කියන ස්වභාවය ඒ අදහසයි ගන්න තියෙන්නේ. එතකොට අනිච්ච කියන එක කියන්න බෑ දෙයක් සම්බන්ධ නොකර. ඒ වචනේට දාන්න නම් අපි දෙයක් දාගන්න එනවා. තෙල් කියලා, වැටිය කියලා, දැල්ල කියලා, ආලෝකය කියලා. දැන් ඒ තෙල්වලට වෙන දෙයක්වත්, වැටියට වෙන දෙයක්වත්, දැල්ලට වෙන දෙයක්වත් නෙවෙයි මේ කියන්නේ. අනිච්ච අනිච්ච අදහස ගන්න උපමාව. ඒකට ඒ අනිච්ච අදහසේ තෙල්වත්, ඉරේවත්, දැල්ලවත්, ආලෝකයවත් මොකක්වත් නෙවෙයි. ඒවා ටික ගත්තේ මේ අනිච්ච අදහස. අනිච්ච කියන එක විස්තර කරන්න බෑ. විස්තර කරන්න පුළුවන් වුණා නම් ඒ අනිච්ච නෙමෙයි. ඒ දෙයක්. මොකද විස්තර කරපු කෙනා ඉන්නවා. අනිච්ච කියන එක හම්බ වුණ කෙනා ඉන්නවා. ඒතර එහෙම හම්බ වෙන්නත් බෑ. හැබැයි කියන්නේ එහෙනම් අනිච්ච කියලා දෙයක් නැද්ද? නැහැ කියන්න බෑ. අනිච්ච ස්වභාවය. ඒක තියනවා වෙන්නෙත් නෑ වෙන්නෙත් නෑ. හැබැයි ඒ ස්වභාවය දකින්න තියෙනවා. ඒ ස්වභාවය දැක්කනම් දැන් මේ තෙල් ගැන, තිරය ගැන, දැල්ල ගැන විස්තරයක් නෙවෙයි මේ අනිච්ච ස්වභාවය කියන එක. අනිච්ච ස්වභාවය විස්තර කරන්නයි මේ ටික ගන්න. එතකොට දැන් ඔක අපි දාන්න. දැන් රූප අපට හම්බ වෙනවනේ රූප. එතකොට ඒ රූප කියන එක ප්‍රායෝගිකයි. අපිට රූප කියනකොටම අදහසක් තියෙනවනේ. එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? රූපති රූපේ කියලා ව්‍යවහාර කළේ රූපණයකට. රූපතීති කෝ භික්ඛවේ තස්මා රූපාන්ති උච්චති කියනවා. අන පරියාය. දැන් අපි හිතුවොත් මෙන්න මේ රූපේ ගැන මොකක්ද එකක් බුදුහාමුදුරුව කියනවා කියලා. එතකොට අර රූපණ ස්වභාවය මතුවෙන්නේ. බුදුහාමුදුරුව කියන්නේ ওই රූපය කියලා ව්‍යවහාර කළේ රූපණයකට. හැබැයි බුදුහාමුදුරුවෝ විස්තර කරන ද රූපණය කියන්නේ මොකද්ද කියලා නෑ. අපිට ඕන රූපණය කියන එක රූපණය මොකද්ද? අන්න දැන් රූපණය මොකද්ද කියලා හොයනවා. දැන් රූපේ නෙමෙයි දැන් හොයන්නේ රූපණය මොකද්ද. දැන් ඒ කියන්නේ රුප්පනේ රූපයක් වෙලා අපිට. රුප්පන ස්වභාවය දැන් අපිට. ඒක මොකද්ද? ඒක මොකද්ද? ඒක මොකද්ද? ඒක මොකද්ද කියලා හොයන තාක්කල් බලන්න ඒක හම්බ වුණා කියමුකෝ කාටද හම්බ වෙන්නේ? මටනේ. රුප්පනේ මොකද්ද කියලා මම දැනගත්තා වෙනවා. මම කියන වචනේ නොකියුවට ඒක තමයි ඒක ඇතුලේ හැංගෙන්නේ. දේ ඕක තමයි ඔය සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට මේ රූපය හරි රූපණය හරි කියන්නේ දැන් අපි හොයන්න හදන්නේ මම මේ පැත්තේ ඉන්න අර රූපය ගැනනේ අර එළියේ තියෙන රූපය ගැනනේ ඔය විස්තර කරන්නේ එළියේ තියෙන කිව්වත් එකයි හිතේ තියෙන එකත් කිව්වයි ඈ ඒ කියන්නේ රූපයක් නැහැ කියලානේ රූපයක් නැහැ කිව්වත් එකයි රූපයක් තියෙනවා කිව්වත් එකයි ඒ රූපයමයි එතකොට දැන් අපිට මේක මේ වෙන දෙයක් වචන ගොඩක් රූපේ ඉතින් ඒ රූපෙට ඕනනම් සතර මහා ධාතු වරෝ මෙහෙම ඔබ ඉස්තර ටිකක් දාගන්න පුළුවන්. ඒ මොනවා දාගත්තත් දැන් බලන්න දැන් අපිට හිතනවාද මේ අපි ගැනයි මේ කියන්නේ කියලා. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තමන් කියන තමා ගැන මේ පෙන්නන්නේ. රූපණය තේරුම් ගන්නවා කියන්නේ මේ තමා කියන එක තේරුම් ගන්නවා. ඒකේ සක්කාය දිට්ඨිය දිහට දකින්න. ඒකට මේ තමන් ගැනයි මේ විස්තර කරන්නේ. අපිට හිතේ මට දැනගන්න දෙයක් මේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා කියලා එහෙම නෙමෙයි. මේ කියන්නේ මං ගැන. ඔව් තව විදිහට කිව්වොත් ඒකත් මම දකිනකොට මම කියන එක ඉක්මම ආයනවා. ඒකට මට හම්පෙන දැනගත දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ සංකල්පෙම වැරදි බව පේනවා. ඒකට වෙන්න මේ දැන් රූපය කියලා විවහාර කළේ රූපණේට කියලා විතරයි කියන්න පුළුවන්. දැන් අර මං කියන්නේ අර බල්ලට අපි කියන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන උට රූපයක් හම්බ වෙනානේ. අපි උට කියන ඔය රූපය කියලා විවහාර කළේ රූපණීට. දැන් යාට මුලින් හිතන්නේ අර මට හම්බ වුණ බල්ලා ගැන තමයි ඔය කියන්නේ. හරි. බල්ලා ගැන තමයි. හැබැයි ඌ හොයන ආකාරයේ බල්ලට අර බාහිර බල්ලා ගැන නෙමෙයි කියන්නේ කියලා හොයන තාක්කල් ඌට මේ අදහසට එන්න බෑ. ඒ අර්ථයට එන්න බෑ. රූපණේ කියන අර්ථයට එන්න බෑ. මේ කියන්නේ අපි අර බාහිර ඉන්න බල්ලෙක් ගැන නෙමෙයි විස්තර කරන්නේ. තමන් ගැනනේ. අපිටත් ඒ අදහසින් කියලා නම් ඒ උපමාවේ අදහස අහුවෙන්නේ නැහැ. අර වතුරේ ඉන්න බල්ලා ගැනයි ඔය විස්තර කරන්නේ කියලා. ඒ වතුරේ කොහේද බල්ලේ? ඒතර වෙන්නේ මේ නොදන්න කම අවිද්‍යාව මතයි. ඔක. ඒතර අවිද්‍යාව කියන තැනදී ආපහු අහුවෙන්නේ මම. ඒ රූපේ කියන තැනදීත් අහුවෙන්නේ මම. ඒක අර්ථය වතු වෙනකොට මම ගැනයි ඔය කතා කරන්නේ. ඒක දකින්නකොට ඉතර වෙන්නේ මම කියන එක. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය. දැන් රූපණේ කියලා දෙයක් හම්බ වුණා නම් එහෙම ආර බල්ලා හැදෙන රූපණේ හින්දා මට හම්බ වුණ දෙයක් තියෙනවා අර මම එහෙමම. එහෙම ස්වභාවයක් නෙවෙයි මේ මම කියද එකමයි ඔය මේ විස්තර කරන්නේ. තමන්. ඒතර මේක හොයනකොට තමන් කියන එක දැන් ඒ කියන්නේ දැන් රූපණේ හොයනකොට රූපණේ හම්බ වෙන්න බෑ. රූපණේ හම්බ උඩා නම් ඒ අර්ථය මත උනා උනේ නෑ. දහමෙක් අනුගත උනේ නෑ. මම දැන් රූපණේ කියන්නේ මොකද්ද කියන්න පුළුවන් නැති බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ මේ රූපය කියලා ගත්තේ රූපණේට රූපය කියන්නේ රූපණේට කියනවා විතරයි. මේ මොකද්ද කියලා නෙමෙයි කියන්නේ රූපණේ තේරුම් ගන්න ඕන උදව් කරනවා. ඊළඟට උදාහරණවල තියෙනවා. කේන රූපති කියලා. මොනවයින්ද රුප්පණේ වෙන්නේ කියන එකක් කියන නිසා රුප්පණේ මොකද්ද කියන්නේ. අර රුප්පණේ කියන අදහස තේරුම් ගන්න ඔන්න දැන් ප්‍රායෝගික මට්ටමට යනවා. මොනවයින්ද රුප්පණේ කුසගින්නෙන් පිපාසෙන් නැති නඳුරුවන්ගෙන් ඔහොම කියනකොට ඔන්න දැන් අපිට ප්‍රායෝගිකයි. ඒ අපිට බඩගින්න දැනෙනවනේ නැති නඳුරුව කාලා තියෙනවනේ. මොකද්ද එතකොට වෙන්නේ? අන්න රූපයක් හම්බ වෙලා. මොකද්ද අපිට හම්බ වුණ රූපේ? ශරීර රූපේ. මගේ ශරීරය හම්බ වෙලා. එතකොට අපි රූපය කියලා විවහාර කරලා ශරීර රූපේ. අන්න එතන රුප්පණ අර්ථය ඔන්න දැන් රුප්පණ අදහස අපිට ශරීරේ වුණා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ රුප්පණේ රුප්පණේ මොනවයින්ද රුප්පණේ උනේ? කුසගින්නෙන් රුප්පණේ වුණා. නැසිනතරවන්ගේ රුප්පණේ වුණා. ඒ කියන්නේ අපි දන්නවා අපිට ශරීරය හැම්බුනා. එතකොට මේ ශරීරය ගැනවත් නෙවෙයි කියන්නේ නැසිනතරවෝ ගැනවත් නෙවෙයි කියන්නේ රුප්පණ අදහසයි එතන ගන්න තියෙන්නේ. ඒක රුප්පණ අදහස ගත්තාන රූප ස්වභාවයේම රුප්පණයි. ඒක ඉක්මවා යනවා නේද එතකොට? රුප්පණේ හම්බ වෙනවා නෙවෙයි ඒක ඉක්මවා යනවා. ඒතර වෙනවා. දැන් එතකොට මට දෙයක් හම්බ වුණා. නැත්තම් දෙයක් හම්බ වුණා. දෙයක් හම්බ වුණා කියවත් මට හම්බ වුණා කියවත් දෙකම එකයි ඈ. හොයන කෙනා ඉන්නවා කියවත් හොයන දේ තියෙනවා කියවත් දෙකම එකයි. ඒ දෙකම ඉක්මවා යනවා. ඒතර වෙනවා. එතකොට ඒ රුප්පණ කියද අපිට ඔක නිකන් ක්‍රියාව කියලා වචනේ දාන්න පුළුවන්. ඒතකොට ක්‍රියාවේ දෙයක් කියන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ක්‍රියාව කියන එක පෙන්වන්න බෑ. ක්‍රියාව කියන එක පෙන්වන්න බෑ. දේවල් නම් අපිට පෙන්වන්න පුළුවන්. පෙන්වන්න කියන්නේ අර්ථයක් දෙන්න කියලා. ලෝකෙට අයිති අර්ථයක් දෙන්න කියලා. දැන් ක්‍රියාව කියන එක ඔගොල්ලෝ ඕන ක්‍රියාවක් ගන්න දැන් හුස්ම ගන්න එක හරි ඇවිදින එක හරි මොකක් හරි ඕන කතා කරන ඕන ක්‍රියාවක් ගන්න ඒ ක්‍රියාව විතරක් ක්‍රියාව විස්තර කරන්න කිව්වොත් කොහමද විස්තර කරන්නේ? හුස්ම ගන්නවා මේ ගන්නවා කියන ක්‍රියාව විස්තර කරන්න කිව්වොත් හැබැයි දේවල් නැතුව විස්තර කරන්න ඕන. එතකොට පේනවා ඒක විස්තර කරන්න බෑ. වෙන දේවල් ටිකක් කියලාම තමයි ආණ්ඩෝක තේරුම් ගන්න කියන්නේ. අපිට වෙන්නේ අර දේවල් ටික අල්ලගන්නා උපමාව කියපුවම. මේ උපමාවෙන් දෙන්න හදන්නේ මතක තියාගන්න. එතකොට මේ අනිච්ච කියන්නේ ඒ ධර්මතාවයේ අනිච්ච කියන ධර්මතාවය කිව්වත් ඔන්න ධර්මතාවය කියලා දෙයක් අල්ලගන්නා. එහෙම කරන්න නෙවෙයි. ඒක මොකද්ද කියලා හම්බ වෙන්නේ නැහැ. හැබැයි හොයන්න ඕන. හොයන්න ඕන හම්බ වෙන්නේ නැහැ. හොයන්න ඕන හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ හොයන්න ඕන එක තමයි විචක්ෂණේ. ඉතින් තව තව විචක්ෂණේ. තව තව දහම අහන්න ඕන. තව තව දහම අහන්න ඕන. බුදුහාමුදුරන්ට අනුගත වෙන්න ඕන. එතකොට හම්බ වෙයිද? හම්බ වෙනවා නම් අනුගත උනේ නැහැ. ඉතින් අන්නේ ඒ වගේ ස්වභාවයක් මේක. ද අපිට ඕන නැහැ මේක මොකද්ද කියලා මට කියන්නකො. නැත්තම් මාර්ගේ හරි ඔය ටික ඔක්කොම තේරෙනවා. දැන් මාර්ගේ වැඩ නැහැ කි කියන්නකො. නෑ ඔය අනුගත වෙන එක මේක හොයන්නත් ඕන හම්බ වෙන්නෙත් නැහැ. කියලා තැනමයි ඒකම තමයි අර මාර්ගයේ ප්‍රායෝගික වෙනවා කියන්නේ. ඒකට මේ බුදුහාමුදුරෙක්ට ශ්‍රද්ධාවෙන් දැන් දහම අහන්නම වෙනවා. දහම අහන්නම තව අහන්නේ නෝ අර්ථය එක්ක. දැන් අර්ථය අපි හෙව්වට මේක හම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපු දෙයින්ම මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒකට පේනවා මේක අපිට තේරුම් ගන්න බැරි දෙයක්මයි මේ බුදු කෙනෙක් මතු කරන්නේ. ලෝකයාට අහු නොවන දෙයක්මයි මේ පෙන්වන්නේ. මේ වචන වලින් දෙන්න පුළුවන් අර්ථයක් නෙවෙයි. වචන ඉක්මවා ගිය අර්ථය. ඒකට ඊටපර ඉතර වෙනවා. ඒ කියන්නේ මම කියන එක යෙදෙන්නේ නැහැ. මේ සක්කාය දිට්ඨිය කියන එකේ ඉතර වෙනවා. මට මොකක් හරි ලබා ගන්නද හෙව්වට ඒ හැවිල්ල නෙවෙයි මේ. මන් දහම දැනගත්තා. ඔන්න මේකයි මේ මේ සෝවන් වුණාම මෙහෙමයි කියන විස්තර කරන්න පුළුවන් ආයේනේ අද ඉන්නේ. විස්තර කරන්න පුළුවන් කියන්නේම සක්කාය දිට්ඨියමයි. අපි අර වචන ටිකක් බලාගෙන අනිත් පැත්තට කියනවා. ඉගෙනීමේ මේකේ අර්ථය කියන්නේ එහෙම මම දැනගත්තු දෙයක් තියෙන්න බෑ. සක්කාය දිට්ඨිය කියලා දැනගත්තු දෙයක් තියනවා නම් සක්කාය දිට්ඨියමයි. ඒක දැනගත්තහන් හරි ආසයි විස්තර කරන්න. තර්ක කර කර කියන ඕක නෙමෙයි යව කියන්නේ මේක. මේක දකින්නකොට මොනව විස්තර කරන්න? විස්තර කරන්න බෑ. අහුවෙන්නේ නැහැ නේ. දෙයක් වෙන්නේ නැහැ. අනේ ඒ වගේ කියලා විතරයි මේක කියන්න තියෙන්නේ මේ මේ මේකත් එක්ක අනුගත වෙනවා දහමත් එක්ක අනුගත වෙනවා කියන එක. තෙරුවන් සරණයි.